హుజుబుర్ రహమాన్.
స్తుతి గారు నియోజకవర్గ సభాపతిమణి విశేషేన్మ అపే నలింద దేశీస మంత్రితుమా విసిన్ విధాయక జనాధిపతి క్రమే ఆవోసి క్రీమ సదా ఈ క్రియావళి గన మే సభావట ఇదిరిపత్ కరపు యోజన పిలిబంద వచన స్వల్పయక్ కథా క్రీమట అవస్థావ లబాదీమ గన స్తుతివంత వేనా. మమ కియన్న ఓనే విశేషేన్మ దమ్ విధాయక జనాధిపతి క్రమే గన అపే సమాజే తుల పౌగే కాలే పురామ విశాల వాద వివాదయకట తుడిదున్ను మాతృకావ. ఇవగేమ మేక మే రట తుల మేక వెనువెన్ విశాల విరోధతావయక్. ఇవగేమ మే విధాయక జనాధిపతి క్రమే తీయన విధాయక బలతల ఏక ఏక పుద్గలేకు అతే అసీమిత బలతల ఏక పుద్గలేకు అతే రెందీ తీబీమ పిలిబందవ మే సమాజే తుల నోయకుత్ కథికావన్నోలట ఇవగేమ నోయకుత్ సమాజ తరాతిరాంబొల ఇన్న ఉదవ్య సాకచ్చావట వందున్ కల కారణావ. ఏక తుల అద మే రటే విధాయక జనాధిపతి క్రమే అవోసి కరన్న ఓనే కిన మతయ మంహితన బహుతరయక్ జనతావ ఏ అదహసట అదే అవిల్ల తీయను అపి అను హతరే ఇందాం హెమ జనాధిపతి మెతివర్ణే కిదీమ మే విధాయక జనాధిపతి క్రమే అహోసి కల యుతువి కిన అదహస పిలిబంద నోయకుత్ దేశపాలన వేదికావల సియలుమ దేశపాలన పక్ష నాయకయన్ కథా కరుపు దయా. దాన్ మేక పిలిబంద అపి దాన్నో అద వెనకొట మే పౌగ్య సతి కీపే తుల మే రటే వెచ్చ సిదువీం ఎక్క తవ దూరటాత్ మే విధాయక జనాధిపతి క్రమేయత్ ఎక్క అపి అనవద ఏమనత్తాం పార్లమెంటు ప్రజాతంత్రవాదే శక్తిమత్ క్రమిన్ పార్లమెంటుట వగ కియన్న పుల్వాం జనాధిపతి వరే కపి పత్ కరనవాద కియన మతయ దాన్ అపి ఇస్సరహట అవిల్ల తీయనో. మొకద మే విధాయక జనాధిపతి క్రమేయ తుల మైత్రిపాల సిరిసేన జనాధిపతిమా పసుగ్య సతి కీపే తుల ఇతుమా క్రియాత్మక వెచ్చ ఆకారయః ఇతుమా ఈ కరపు ప్రకాశత్ ఎక్క అపే వగే రటకట విధాయక జనాధిపతి క్రమే తుల మే రటట ప్రజాతంత్రవాదయట విన హానియః మే రటే ఇదిరి గమన పిలిబంద నోయకుత్ కథా కారణావల్ అద వినకొట అపి సియలు దినామ కథా కరమిన్ సిటిన్నే. ఇవగేమ తమై గారు సభాపతిమణి దాన్ అపి 2015 జనవరి 8వ ఏ జయగ్రహణయత్ ఎక్క అపి కథా కర అలుత్ వ్యవస్థావక్ హదన్ అపిట అలుత్ వ్యవస్థావక్ అవశ్య వెన కారణావ ఉనే ఇక ఇక పత్రకిన్ ఇక ప్రజాతంత్రవాది కర్తవ్యక్ వెన్న పుల్వాం ప్రజాతంత్రవాది ప్రతిసంస్కరణ కరమిన్ తవ దూరటాత్ మీరటే ప్రజాతంత్రవాదే తాహుర కమిన్ ఇదిరేట యాన్. ఈలంగట అపి అలుత్ వ్యవస్థావక్ గన కథా కరన్న ఈలంగ కారణా ఉనే ప్రధానమదే మీరటే జనవార్గిక అర్బుదే మీరటే ఉత్తురు నగెనహిర ఏ తీయన జనవార్గిక అర్బుదేట దేశపాలన విసందుమాక్ లబా దేమిన్ ఏ దేశపాలన విసందుమాక్ అపి ఇదిరిపత్ కరన అలుత్ వ్యవస్థావతులట అతులత్ కరగెన యన్న ఉనే కిన మతయ సమహార ఏ ప్రదేశవల్ నియోజనే కరన దేశపాలన పక్ష ఇదిరిపత్ కరన యోజనావ. దాన్ అపిట తీయన ప్రధానమ గెట్లువ తమై అపి రటక్ హటియట మే ప్రశ్న దిగటమ అపి మోహన దేనో ఎకక్ తమై అపిట తీయన మే జనవార్గిక హా మే రటే జాతిక ప్రశ్నే పిలిబంద తీయన గెటలువ అపి అవురుదు 70ක් నిదహస హంబేలా మే రట ఏ అది అవురుదు 70 తుల అపి మే జాతిక ప్రశ్నే కిన దేట ఏ గెట్లువట అపి దేశపాలన విసందుమక్ స్థావర విసందుమక్ అపిట ఇదిరిపత్ కరగన్న బెరువ అపి కాలేన్ కాలేట ఏకట పెలస్తర్ దదా అపి అదే అవినకొట అవిల్ల తీయనో. అపి ఇతిహాసే పురామ అపి గ్యామ హెమదామ హెమ ఆండువక్ తీన కాలేమ యోజనావల్ గేనవ విరుద్ధ పక్షే ఇన్నకొట ఏవట విరుద్ధ వెనవ ఆయి విరుద్ధ పక్ష ఆండువట గ్యామ యోజనావల్ గేనవ ఎదకొట విరుద్ధ పక్షే ఇన్న ఉదవి ఏకట విరుద్ధ వెనవ ఎహెమ ఇతిహాసయక్ తమై అపిట మే తీయన గట్లువ పిలుబంద అపిట తీయేన్ ఏ ఏ తీయన హిందామ తమై అపిట రటక్ హటియట అపి అవురుదు 30ක ఇతామ భయానక యుద్ధేకట మోహన దీలా మే రటే మానవ సంపత్ అహిమి కరగెన ఇవగేమ మే రటే తిబెన అపే సియలు అపే తీయన రటే తీయన ధనయ ఇవగేమ రటే తీయన సంపత్ ఏ సియలు దేవాల్ మే యుద్ధే హరా అపిట వినాశ వేలా తీయన ఏ విచ్చ వినాశేన్ అపిట గొడేన్న తవ అవురుదు కొయితరం ప్రమాణయక్ యైద కియన ఎక అపిట తామ కియన్న బే హరియట మొకద అపి దాన్నా ఉతురు నగెనహిర తత్తే దియా బెలువామ ఏ యుద్ధే హరహా వెచ్చ వినాశయ తవమ అపిట హరియాకారవ ఏక అపిట సువ కరన్న బెరి వేలా తీయనో ఏక ప్రదేశీయ సంవర్ధనే వెన్న పులువాం ఏ వగేమ ఏ යුද්ධය හරහා අහිමි වෙච්ච ඒ පවුල්වල උදවියගේ ඔවුන්ට ලක් වෙච්ච ඉරණම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් භෞතික සම්පත් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපිට දියුණු කරගන්න, ඒ වෙච්ච ආහානිය අපිට පියව ගන්න තව කොයිතරම් දුරක් කාලයක් අපිට බලාගෙන ඉන්න වෙයිද කියන ගැටලුව අපි ඉස්සරහ තියෙනවා. ඒ වගේම තමයි දකුණේ ඒ යුද්ධය හරහා අහිමි වෙච්ච දුවදරුවන්ගේ පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හමුදාවට බැඳිලා යුද්ධයට ගිහිල්ලා දූදරුවන් අහිමි වෙච්ච අම්මලා තාත්තලා ඉන්නවා. ඒ වගේම ස්වාමි පුරුෂයන් අහිමි වෙච්ච බිරිඳවරු ඉන්නවා. ඒ වගේ පවුල් දහස් ගාණක් ඉන්නවා දකුණෙත්. අද ඒ පවුලුත් අපි දන්නවා බොහොම අමාරුවෙන් මේ යුද්ධය හරහා තමන්ගේ පවුල්වල ඉන්න උදවිය ඒ යුද්ධයට පූජා කරලා හොඟක් අමාරුවෙන් ගත කරන කාලයක් තියෙනවා. මං හිතනවා දැන් අපි මේ සියල්ල බලලා තමයි අපි අලුත් ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වෙන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ගමන් මේ රටේ ජනවාර්ගික ජාතික ගැටලුවටත් ඒ තියෙන ව්‍යවස්ථාව තුළ අපිට යම් විසඳුමක් හොයාගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය. මං හිතනවා අපි රජයක් හැටියට පත් වුණාට පස්සේ දැන් ඒක ගැන අපි සාකච්ඡා කළා. පක්ෂ සියලුම ව්‍යවස්ථා අපි මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයකට පරිවර්තනය කරලා ඒකේ හැම පක්ෂයක්ම නියෝජනය කරන ආකාරයේ යම් මණ්ඩලයක් පත් කරගෙන අපි කෙටුම් පතක් හදාගෙන අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක ඉස්සරහට ගෙනියනවද? එහෙම නැත්නම් අපි ඒක ආපස්සට කරකවගෙන ගිහිල්ලා අර ඉතිහාසයේ වුණා වගේ අපි නැවත ඒකත් අපි කුණුබක්කියට දානවද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ. අපිට මතකයි මේ ලෝකයේ මේ වගේ ගැටුම් තියෙන රටවල් තිබුණා. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව වගේ රටවල්. ඒ දකුණු අප්‍රිකාවේ රටවල් වල අපි දැක්කා විශේෂයෙන්ම සුදු කළු ભેදේ හරහා විශාල විනාශයන් වෙච්ච රටක් ඒක. නමුත් අද වෙනකොට ඒ දකුණු අප්‍රිකාව කියන රටට පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ තියෙන විශේෂයෙන්ම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන් කියන ආකාරය අරගෙන බැලුවම ලෝකයේ තියෙන හොඳම ව්‍යවස්ථාව දකුණු අප්‍රිකාවේ තමයි තියෙන්නේ කියන ඒ මට්ටමට අද දකුණු අප්‍රිකාවට එන්න පුළුවන් වෙලා තියෙනවා. අද ඒ සුදු කළු ભેදය අවම කරගෙන අද සුද්ධං කල්ලන් එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නොගොඩනගන්න තත්ත්වයකට අද දකුණු අප්‍රිකාව අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි මැලේසියාව ගත්තත් මැලේසියාව ජාතීන් කීපයක් ජීවත් වෙන රටක්. ඒ වගේම සිංගප්පූරුව, වගේම ඉන්දියාව. අපි දන්නවා අද ඔවුන් සියලු දෙනාටම පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ රටේ ඒ නිදහස ලැබෙනකොටම ඒ තමන්ගේ රටේ තියෙන මූලික ජාතික ගැටලුව සියලු ජන කොටස් වලට එක හා සමානව සලකන්න පුළුවන් ව්‍යවස්ථාවක් හඳුන්ලා දීලා ඒ ප්‍රශ්නය විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් අද ඒ රට ඇවිල්ලා අද ඒ රටවල් මේ ලෝකයේ දියුණු රටවල් බවට අද පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් අපිට ඒ තත්ත්වයට යන්න බැරි වෙලා තියෙනවා. අපි තවම අවුරුදු 70ක් තිස්සේ අපි කතා කරන්නේ එකම දේ. අපි කොහොමද ශ්‍රී ලාංකික ජාතිය හදන්නේ? අපි කොහොමද මේ ජාතික ගැටලුව විසඳන්නේ? අපි කොහොමද මේ බලය බෙදාගන්නේ? කොහොමද සියලු දෙනාටම සමානව සලකන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදන්නේ කියන එක මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ 48 ඉඳන් 47 ඉඳන් මම හිතන්නේ ඉතිහාසය අරගෙන බැලුවොත් හැම එක්කෙනාම කතා කරලා තියෙනවා. දැන් අපි අපේ කාලෙත් අපි මේකත් කතා කරනවා. අපිට වඩා හොඳ පාර්ලිමේන්තු හිටපු හොඳ බුද්ධිමත් උගත් මන්ත්‍රීවරු ඒ අයත් මේක ගැන කතා කළා, වාද විවාද කතා. අවාසනාවකට අපි කාටත් විසඳුමක් හොයාගන්න බැරි වුණා. ඒකේ මම දකින දේ තමයි ගරු සභාපතිතුමනි මේ රටට වෙච්ච අවාසනම දේ තමයි අපිට ඉන්න නායකයෝ ඇවිල්ලා හොඟා දුරට හැංගීම් වලට කතා කරන නායකයෝ තමයි අපිට බිහි වෙන්නේ. අපිට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් නායකයෝ අපිට හම්බෙලා නැහැ. අපිට හැමදාම හම්බෙන්නේ ජනතාවගේ හැඟීම් වලට කතා කරලා ඡන්ද ටික කොහොමද ගන්නෙ කියන නායකයෝ තමයි අපිට ඉතිහාසය පුරාම අපිට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මේ රටේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මේක විසඳුවම තමයි අපිට රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ කියන ඒ ප්‍රශ්නේ වෙනුවෙන් කතා කරලා ඒකට හරියාකාර උත්තරයක් හොයාගන්න පුළුවන් නායකයෝ මම හිතන්නේ නැහැ අපිට මේ අවුරුදු මේ දශක ගණනාවක් තුල අපිට බිහි වෙලා තියෙනවයි කියන. මොකද මම පෞද්ගලිකව ඒ අදහසේ ඉන්නේ. මොකද මම විශ්වාස කරනවා මේක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට. ඒකයි මම කියන්නේ. මේක බැරි දේවල් නෙමෙයි. දකුණු අප්‍රිකාවේ සුදු මිනිස්සුන්ටයි කළු මිනිස්සුන්ටයි එකට ඉන්න පුළුවන් නම් ඒ දෙකෝලන්ට එකට ඉන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදා ගන්න පුළුවන් නම් ඇයි අපිට මේ ඊට වඩා අවුරුදු 10 ගානක ඉතිහාසයක් තියෙන සංස්කෘතික සම්බන්ධකම් තියෙන නොයෙකුත් ආකාරයේ සම්බන්ධකම් තියෙන නොයෙකුත් ශිෂ්ටාචාරයන් එක්ක ඇවිල්ලා එකට ජීවත් වෙච්ච අපිට ඇයි අපිට මේකට විසඳුම හොයාගන්න බෑ කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. හොයාගන්න බැරි කමක් නෙමෙයි, හොයාගන්න ඕමනා කමක් නෑ. හොයාගන්න ඕන කමක් නෑ. හොයාගන්න කැමති නෑ. එකට ඉන්නවට අකමැති. එහෙම බිරිසක් මේ රටේ ඉන්නවා. ඒක උතුරෙත් ඉන්නවා දකුණෙත් ඉන්නවා. ඉතින් ඔවුන් මේක තමන්ගේ දේශපාලන ප්‍රශ්නයක් කරගෙන ඔවුන්ගේ බලය ලබා ගන්න. ඔවුන්ට මේක බලය ලබා ගැනීම සඳහා ඔවුන් මේක පාවිච්චි කරනවා. ඉතින් ඒ කනගාටුදායක තත්ත්වයේ උඩ මේකට වන්දි ගෙවන්නේ මේ රටේ මිනිස්සු. ඒකට වන්දි ගෙවන්නේ මේ රටේ පහළ සාමාන්‍ය ජනතාව. මේක ඒකට වන්දි ගෙවන්නේ තමුන්නාන්සලගේ අපේ දුවදරුව තමයි වන්දි ගෙවන්නේ. මේ නම් මම බලාපොරොත්තු වෙන්නේ මීට වඩා හොඳ රටක් තියෙන්න ඕනේ මගේ දරුවන්ට ජීවත් වෙන්න. මීට වඩා හොඳ තත්ත්වයක් තියෙන්න ඕනේ මගේ දරුවන්ට ජීවත් වෙන්න. මීට වඩා ජාතික සමගිය ඒ සංහිඳියාව සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් ඒ සමානව සලකන්න පුළුවන් මේ ව්‍යවස්ථාවක් හදාගන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද මම ලෑස්ති නැහැ මේ තත්ත්වෙම මගේ දරුවන්ට තියලා යන්න. ඒක තමයි මම දේශපාලනය කරන්නේ. එවෙනෙන් තමයි මම දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා එහෙම අපි කල්පනා කරන විදිහට හැම එක්කෙනා මෙහෙම කල්පනා කරන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. එහෙම වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා අද මේ දේශපාලනික බලය ලබා ගැනීමේ ඒ බල ලෝභීත්වයේ උඩ අපි සියලු දෙනාම විනාශය කරා ගමන් කරනවා. ඒක තමයි යථාර්ථය. මොකද අපිට පේනවා අපි මේ පැත්තෙන් ව්‍යවස්ථාව ගේනකොට අපි නොයෙකු සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාව කඩාගෙන ඉස්සරහට ගේනකොට ඒකට නොයෙකු චෝදනා එනවා. අපි දන්නවා මෑතකදී ආපු චෝදනාම තමයි අපි විශ්වාස අගමැතිතුමාට විශ්වාසය පළ කරලා TNA සංවිධානය අපිට සහයෝගය දුන්නාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අපිට කිව්වා අපි කොටියෙක් එකතු වෙලා ඉන්නවා කියලා. නමුත් අපි දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හිරගෙදරට ගිහිල්ලා LTTE සිරකාරියොත් එක්ක සාකච්ඡා කරලා තමන්ට TNA කේ සහයෝගය ගන්න උත්සාහ කරා. නමුත් ඒක බැරි වුණා. ඒක බෑ. නමුත් අපි දැක්කා TNA සංවිධානයේ විලේන්ද්‍රන් මන්ත්‍රීතුමාව ගත්තා. එතකොට ඒවා ගැන තමන්ට වාසි වෙනකොට ඒ කොටිත් නෑ, සිංහයොත් නෑ, පූසොත් නෑ. එහෙම තමයි ඒක. ඒ හින්දා අද මේ බෙදීම් දේශපාලනයේ උඩ මේ තමන්ගේ බලය සඳහා තමන්ට අවශ්‍ය දේ සඳහා තමන් මේ කෙටි මාර්ගවලින් බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය ආගම්වාදය ඇවිසීම උඩ අද අපි ඉතාම විශාල අර්බුදයකට මේ රට නැවතපත් වෙනවා. ඒ හින්දා තමයි මම විශ්වාස කරන දේ තමයි අපි ජනවාරි 15 ඒ ලබාගත් ජයග්‍රහණය උඩ ඉඳගෙන මේකට අපි ඉස්සරහට මුහුණ දෙන්න ඕනේ. අමට අවසාන කරන්න දෙන්න. විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන විශේෂයෙන්ම ඒ ජනාධිපති ක්‍රමයේ උඩ ඉඳගෙන ජනාධිපතිතුමාලා ක්‍රියාත්මක වෙන ආකාරය මෑත ඉතිහාසයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියාත්මක වෙච්ච ආකාරය තුළ අපි දැක්ක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විතරක් නෙමෙයි මේ රටේ ඉදිරි ගමනට ඉදිරි පැවැත්මට කොයිතරම් අවදානමකට මේ රට ලක් වුණාද කියන එක අපි දැක්කා. එහෙනම් මම හිතනවා විධායක ජනාධිපති ක්‍රමේ මේ රටට තවදුරටත් තිබිය යුතුද නැද්ද කියන එක මේ පෞගිය මාසයේ තුල ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙච්ච ආකාරය දිහා බැලුවම අපිට ඒක පැහැදිලි වෙනවා. ඉතින් මම හිතනවා අද වෙනකොට මේකට හොඳට නිදසුන් ලැබිලා තියෙනවා. අපිට උදාහරණ තියෙනවා. එහෙනම් අපි අවසානයකට යන්න ඕනේ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒ අලුත් ව්‍යවස්ථාව තුළ සියලු දෙනාට මේක හා සමානව සලකන්න පුළුවන් බලය විමධ්‍යගත කරලා ඒකීය රටක් යටතේ ඒ සියලු දෙනාම ඒ සියලු දේවල් අඩංගු කරලා අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරමින් අපි ඉදිරියට යන්න පුළුවන් අලුත් රටක් ගොඩනගන්න අලුත් ගමනක් යන්න ලෝකයත් එක්ක අලුත් ඒ පැතුම් අලුත් සිතුවිලි අලුත් හදාස් එකකට යන්න පුළුවන් ගමනක් යන්න නම් අනිවාර්යෙන්ම අපි අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන ඉදිරියට යා යුතුයි. මම හිතනවා ඒක ආරම්භයේ 2015 අපි ලබා ගත්තා. ඒ හින්දා ඒක නොනවත්වා ජාතිවාදය ආගම්වාදය ඉදිරියේ පහුබහින්නේ නැතුව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවකට අපි යා යුතුයි කියන අදහස තමයි මගේ අදහස. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරව ඉසාක් රවුමන්.
ගරු සභාපතිතුමනි, අලුත් ව්‍යවස්ථාව හදාගන්න ජනතා විමුති පෙරමුණ නලින්ද ඩොක්ටර් කතා ඉදිරිපත් කරපු ගැන මම කතා කරන්න සතුටක් වෙනවා. ඒකට හේතුව තමයි අපේ ලංකාව 1948 නිදහස ලැබුණා. හැතනින් පස්සේ 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවස්ථාව ජනාධිපති ක්‍රමයේ හෙදුවා. එතන සිට අවුරුදු 40 කාලය තුලදී මේ රටේ පාලන කරපු ජනාධිපතිවරු 6 දෙනෙක් අපි ලංකාවේ ඉන්න දැනට සියලු දෙනාම දන්නවා. ඒ කාලය තුලදී මෙදා දවස් 51 කාලයේ තුලදී මේ ලංකාව වෙච්චි නාස්තියයි විනාශයි දවස් 51 ඇතුළදී මම දන්න තරමදී විතරයිනේ මුළු ලෝකයේම දන්න තරමදී ලංකාවේ ඉතිහාසයේ කෝටි 2.20 ජනතාවගේ බදු වලට බරක් වෙලා තියෙනවා බිලියන දාස් ගණක් නැත්තටම නැති කරලා ඉවරයි ඒවා අපේ පාලකයෝ 225 දෙනාත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක 226 දෙනා තමයි මේ ලංකාවට මේ බරක් හදලා දුන්නේ බිලියන දාස් ගණක් නැත්තටම නැති කරලා තමයි අද මේ ලංකාව දැන් අපි තියෙන්නේ ඒ අතරදී ලංකාව ආර්ථික වශයෙන් විනාශයි සමාජ වාසයෙන් විනාශයි සාමයත් විනාශයි නමුත් එදා අපේ ලංකාව අපි දන්නවා මේ අපේ අද විවස්ථාව ගැන කතා කරනවා නමුත් අපි 19 වෙනි විවස්ථාවේදී අපි එදා බැලුවා අපේම උසාවිය ලෝකයටම හොඳ තීන්දුවක් දුන්නා අපි හැම එක්කෙනාටම සමාන විදියට අපේ උත්තරේ ලබා දුන්නා ඒ වගේම ජනාධිපතිතුමාගේ බලතල 19 දී අඩු කරපු එක ඔප්පු කරලාම පෙන්නුවා එබැයි එහෙම විතරයි මදි අපි ශක්තිමත් උසාවියක් ඇති කරන්න ඕනයි අපි බලමු පාකිස්තාන් රටේදී අපි කල්පනා කරමු එබැයි ගරු ජනාධිපතිතුමා විතරයි නෑ මෙතනින් පස්සේ ජනාධිපති ධුරේ අපි අයින් කරන්න ඕනයි මෙතනින් පස්සේ අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත් අග්‍රාමාත්‍ය කෙනෙක් අපි පත් කරනවා එබැයි ඒ අගමැතිමාවත් පාකිස්තානයේ අගමැති උදාහරණයක් මම කියන්නම් නවාස් ෂරීෆ් අගමැති ධුරේ ඉදදී තමයි කනේ අල්ලලා ජම්බර කඳවලා හිරගෙදර දැම්මේ ඒ වගේම අපේ ඉදිරියේදී එන ඕන අගමැති වෙන්න පුළුවන් වැරදි වැඩ කරුවා නම් දැන් අපිට ලැජ්ජාවයි 225 දෙනාටම එකාට එකා බනිනවා එක හොරෙක් කියනවා එහෙම නැත්නම් මිනිමරුවක් කියනවා එහෙම නැත්නම් පාතවලෙත් එක සම්බන්ධය කියනවා එහෙම නැත්නම් මිරිස්කුඩුකාරයෙත් එක සම්බන්ධය කියනවා මේ වගේම ජරාව ඉතිහාසය තමයි මේ 225 දෙනා අතරදී තියෙනවා එබැයි අපි හදන විවස්ථාවදී ජනතා විමුක්ති පෙරමුණ අපේ ඩොක්ටර් නලින්ද මෙතන නැහැ අපි අත උස්සනවා ඔබතුමාට කියනනම් පට්ටපල් හොරු ටික පළවෙනිම කූඩු කරන්න පුළුවන් විදිහට විවස්ථාව අදුත් තමයි උසාවිය ශක්තිමත් කරන්න ඕනයි මෙත් තියෙන උසාවියට වඩා පාකිස්තාන් වාගේ ශක්තිමත් කරන්න ඕනයි අග්‍රාමාත්‍යතුමා බලයේදී තමයි නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍යතුමාව කනේ අල්ලලා ජම්බරදවලා තියෙන්නේ ඒ වගේම අපි මෙතනින් පස්සේ හදන උසාවියත් අපි ශක්තිමත් කරන්න ඕනේ ව්‍යවස්ථාව හදන්න ඕනයි අග්‍රාමාත්‍යතුමා හරි ආණ්ඩුවේ ඉන්න මෙතිඑමති ගොල්ලෝ වෙන්න පුළුවන් එබැයි අපේ රට එහෙම නැහැ අපේ රටේ හොරකම් කරපු හොරුන්ට දඬුවම දෙන්නේ ආණ්ඩුව ඉවර වුණාට පස්සේ ආණ්ඩුව ඉවරයි විපක්ෂ ගියාට පස්සේ ඊළඟ එන ආණ්ඩුව තමයි එලවන්නේ එලවනකට මොනවද කරන්නේ ඔවුන් ටික ආපෝ වෙන ආණ්ඩු පක්ෂයට ආණ්ඩු පක්ෂයල වාඩි වුණා අනේ හොරු අල්ලන්න බෑ එයි හොරු මේ අපි දැන් යහපාලන ආණ්ඩුව කියමු උදාහරණයක් මම කියන්නේ ඊළඟ ආණ්ඩුවක් වෙනසුනොත් මේ අයියලා මොනවද කරන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලලා දිනලා හෝ දිනන්න බැරි නම් පරණ ජේෂ්ඨයෝ කියලා බෝනස් එක දෙනවා. එතකොට එයා පත්තපල් හොරු මොනාද කරන්නේ? අනිත් පැත්ත ගිහලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ එයා නිකම්ම නිදාස. ඔහෝ වාගේ විවස්ථාව අදලා නම් වැඩක් නැහැ. එහෙ විවස්ථාවට වඩා තියෙන විවස්ථාව හොඳයි. අදන්ඩ හොඳ ශක්තිමත් පත්තපල් හොරු ටික ගාල කරන්න ජම්බරදවන්න අපිට ලැජ්ජාවයි. ගමේ යන්න බෑ. ගමේ ගියා නම් අනේ මිරිස්කුඩු මාමා එනවා කියනවා. එහෙම නැත්තනම් පොලිස් කාර්යයට කනට පහර දීපු මාමා එනවා කියනවා. මේ දවස්වල අපි ගම්වල ගියා අනේ මිරිස් මාමා එනවා කියනවා. අනේ පොලිසියට ගහපු මාමා එනවා කියනවා. ඔන්න අපිට වෙලා තියෙන ඉරණම එව්ව අපි වෙනස් කරන්න ඕනයි. ආදරණීය ලංකාවේ ඉන්න කෝටි දෙකයි විශ්ව ජනතාවනි, ඔබලා එදා 1948 මේ ලංකාව නිදහස් ගන්න ඩී.එස්. සේනානායක මහත්මයලා, ඒ වගේ අරුණාසලම් පොන්නම්බල මහත්මයලා, සර් රාසික් ෆරීඩ්ලා වගේ හැම ජාතියකට එකතු වෙලා තමයි නිදහස ගත්තේ. ඒ නිදහස ගත්ත රටේ එයි අපිට එකට ඉන්න බෑ. ඊළඟ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජාතිවාදී, ආගම්වාදී, අන්දවාදී විදියට තමන්ගේ බලේ ගණ්ඩනම් මොනහරි වැඩපිළිවෙලක් යොදවනවා. යොදවලා ලංකාව ආර්ථික විනාශ කරනවා. අපි ලැජ්ජා වෙන්න ඕනයි. අපි කතා කරනවා අපි අගමැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා හැමදාම කියනවා, ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා කියනවා ලංකාව සිංගප්පූරු විදිහට හදන්න ඕනේ කියලා. අද ලෝකයේ දියුණු රටක් මලේසියා, සවුත් ආප්‍රිකා මේ රටක් විදිහට හදනවා නම් මෙතනින් හරි අපිට තියෙන පොඩි කාලයක් ඔබතුමා හරියට වැඩ කරන්න ඕනයි. හොඳ වැඩ කරන්න පුළුවන් ඇමති මණ්ඩලය පත් කරන්න. එහෙම නැතුනොත් අපි සිංගප්පූරුවේ ගරු අග්‍රාමාත්‍යතුමනි, ලංකාවද ඉතියෝපියා, සෝමාලියා, තන්සානියා ඒ වගේ රටක් යන එක අපිට කාටවත් නෑ බෑ කියන්න බෑ. අපි පාර්ලිමේන්තුවට ආවේ 225 තන අපේ බඩ පුරවා ගන්නද? අපි කෝටි ප්‍රකෝටි ගාණක් හම්බ කරනද? නෑ. හැම එකනටම මුදල් ඕනයි. නමුත් අපි ආවේ මහ ජනතාව වෙනුවෙන් මහ ජනතාවට වැඩ කරන්න. මෙහෙම ඇවිල්ලා මම පාර්ලිමේන්තු වෙන්න කලින් ව්‍යාපාරිකයෙක්. මම පාර්ලිමේන්තු ආවට පස්සේ සම්පූර්ණ මගේ ව්‍යාපාරයෙන් අයින් වෙලා මහ ජනතාවට වැඩ කරන්න මම කාලය වෙන් කරලා තියෙනවා. හැබැයි මම සතුටු වෙනවා පටි ගන්න නැතුව මේ මාසය අවුරුදු 3යි මාස 3ක් වැඩ කරලා තියෙනවා. මීට එහාත් මම බලාපොරොත්තු වෙනවා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට එදා ඡන්දයේදී දීපු පොරොන්දුව බොහෝ පැහැදිලිම මම එදා දන්නවා මුදල් වලට පාවලා දීපු යුගයක් තිබ්බා. ඒ වගේ තනතුරු වලට පාවලා දීපු යුගයක් තිබ්බා. හැබැයි මට එදා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ඡන්ද දුන්නේ ජනතාව මුදල් වලට පාවලා දෙන්නත් නැහැ, තනතුරු වලට පාවලා දෙන්නත් නැහැ. මෙතනින් එහාටත් ඒ දවල් මගෙන් වෙන්නේ නැහැ කියලා තමයි මං කියන්නේ. නිසා කරුණාකරලා මගේ ආදරණීය රටේ ඉන්න කෝටි 2යි විශ්ව ජනතාවට කියනවා, ඔබ තමුන්නාසලා පත් කරලා එවන පාලකයෝ බොහොම කල්පනා කරන්න, මේ අය පාර්ලිමේන්තුවට යන්නේ මේ අය හොරකම් කරලා අල්ලසරන් කොමිෂරන් මිනිමරුවලා මේ කටි හැදෙන්නද? එහෙම නැත්නම් ඔබ තමුන්නාසලා ඊන දකින සිංගප්පූරුවක්, ඔබ තමුන්නාසලා බලාගෙන මලේසියාවක්, ඔබ තමුන්නාසලා බලාගෙන ජපාන් රටක් ඇති කරනවා නම් පක්ෂ වැඩක් නැහැ, පාට වැඩක් නැහැ, කුලමල ભેදයක් නැතුව රට ගැන හිතන්න පුළුවන්, රටේ ජනතාව ගැන හිතන්න පුළුවන්, මහ පොළොව පයින් යන්න පුළුවන්, ගමට ජනතාවගේ දුක, ජනතාවගේ සැප, ජනතාවගේ ප්‍රශ්න වලට ජනතාවත් එක්ක ඉන්න පුළුවන් මහජන නියෝජිතයෙක් පත් කරන්න. එහෙම නැති වුණොත් ඔබලා හැමදාම ලංකාවේ ඉන්න කෝටි 2යි 20 ජනතාවනි, ඔබලාට එමදාම හම්බවෙන්නේ සමෘද්ධි කූපන එකයි. එහෙම නැත්නම් ඡන්ද කාලට පොඩි දෙයක් හම්බ වෙයි. එතනින් අමතක කරයි ඔබ තමුන්නාසලා තේරුම් ගන්න ඕනයි ඔබලා වෙනුවෙන් ඔබලා ගැන කතා කරන්න පුළුවන් ඔබලා ගැන හිතන්න පුළුවන් ආදරණීය ලංකාවින ජනතාවනි පාලකයෝ පත්කරන්න එහෙම නැත්නම් ඔබලාගේ ලංකාව තවත් අවුරුදු කීපයක් එතුවදී එයි ලෝකේ දියුණු වෙච්ච රටක් විදියට අපිට යන්න බෑ හේයි මේ ලංකාව මොනවද අඩුපාඩු තියෙන්නේ සියලුම ලෝකේම හොඳම සම්පත් තියෙන රටක් ලෝකේ පිටරට ගිහිලා අපි බලන්න ලංකාව වගේ සම්පත් වෙච්ච රටක් නෑ හැබැයි ආපු පාලකයෝගේ ගැස්සිලි නිසා තමයි මේ ලංකාව විනාශ වෙලා ඉවරයි මම ආණ්ඩු පක්ෂේ ඉඳලා කතා කරන එදාත් කතාව මගේ ඒ විදියමයි අදත් ඒ විදියමයි මෙතනින් එහාට මම කතා කරනවා අපේ පක්ෂේ මම කියනවා විපක්ෂ තමයි පට්ටපල් හොරු ඉන්නවා කියලා අපි කිව්වේ එබැයි අපිට තේරුම් ඉංග්‍රීසි කරනවා උඹලාගේ තින්නවා කියලා අපේ හරි එවුන්ගේ හරි කමක් නැහැ දැබල්ලු
මන්දන්තුමා කාලය අවසානයි
ජම්බරදවණ්ඩ ජම්බරදවලා හිරගෙදරට දාලා ඉදිරියේදී ලංකාවක් හොඳ සුන්දර රටක් විදිරියට අපි ආරයන්ඩ හොඳ ලංකාවක් ඇති කරන ඕනේ කියලා මට කාලය දීපු අපේ සභාතුමාට ස්තුතියි
ගෞරව අලිසාරි මෞලානා
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறையை ஒழிக்கும் பொருட்டு மக்கள் விடுதலை முன்னணி நேற்று பாராளுமன்றத்தில் முன்வைத்துள்ள இந்த ஒத்திவைப்பு பிரேரணையில் எனது கருத்துக்களையும் இந்த சபையிலே சொல்வதற்கு நீங்கள் தந்த இந்த நேரத்துக்கு நன்றி கூறுகின்றேன் 1947 சோல்பரி அரசியல் அமைப்பு எமது நாட்டின் முத்துறைகளுக்கு இடையிலான தடையும் சமநிலையும் நீதித்துறை சுதந்திரம் சிறுபான்மையினருக்கு காப்பீடுகள் உரிமைகள் போன்ற விடயத்தில் இலங்கைக்கு உதாரணமான ஒரு அரசியல் அமைப்பாக பார்க்கப்பட்டது 1972 முதலாம் குடியரசு அரசியல் அமைப்பு என்று சொல்லப்படுகின்ற அதாவது ஸ்ரீலங்கா சுதந்திர கட்சி ஆட்சி காலத்திலே இடதுசாரி கட்சிகளினால் உருவாக்கப்பட்ட அந்த அரசியல் அமைப்பு பிரித்தானிய சாயலை மீறிச் சென்று உருவாக்கப்பட வேண்டும் என்ற எதிர்பார்க்கப்பட்டாலும் பாராளுமன்ற மீயர் தன்மை எனும் கோட்பாட்டில் ஜனநாயகத்தினையும் அடிப்படை உரிமைகளை தடையும் சமநிலையையும் கேள்விக்குறியாக்கியதால் இந்த காரணங்களால் அந்த அரசியல் அமைப்பு 6 ஆண்டுகளிலேயே நடைமுறையில் இருந்தது தற்போது நடைமுறையில் உள்ள 1978 அரசியல் அமைப்பு 19 திருத்தங்களையும் அதிகமான சிக்கல்கள் பிரச்சினைகள் நெருக்கடிகள் கொண்ட ஒரு அரசியலமைப்பாக காணப்படுகின்றது பாராளுமன்றத்தில் 6-5 பெரும்பான்மையை பெற்ற ஜேஆர் ஜெயவர்தன தலைமையிலான ஐக்கிய தேசிய கட்சியினால் உருவாக்கப்பட்ட இந்த 1978 அரசியல் அமைப்பு இலங்கையில் காணப்பட்ட பல அரசியல் சீர்திருத்தங்கள் அரசியல் அமைப்புகளின் விடயங்கள் சர்வதேச சமவாயங்கள் என்பவற்றின் மீது அவதானம் செலுத்தி ஐக்கிய அமெரிக்கா பிரான்ஸ் ஐக்கிய இராச்சிய அரசியல் முறைமை மற்றும் அரசியல் அமைப்புகளை மையமாக கொண்டு வரையப்பட்ட ஒரு அரசியல் அமைப்பாகும் நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதிகளுள் பிரான்ஸ் மற்றும் ஐக்கிய அமெரிக்க ஜனாதிபதியை விட அதிகமான அதிகாரம் கொண்ட ஜனாதிபதியாக இலங்கை ஜனாதிபதிகள் காணப்பட்டார்கள் இருந்தாலும் அவரது அதிகாரங்களை 17 சீர்திருத்தத்தின் கீழ் சில அதிகாரங்களை மட்டுப்படுத்தப்பட்டு பின்னர் 18 சீர்திருத்தம் மீண்டும் மேலும் அபரிதமான மற்ற அதிகாரத்தை வழங்கியிருந்தமை இங்கு குறிப்பிட்டே ஆக வேண்டும் 1978 அரசியலமைப்பு ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்தால் கொண்டு வரப்பட்டது. அது ஜனாதிபதியும் பாராளுமன்றமும் ஒரே கட்சியில் உள்ளோரால் ஆளப்படும் போது அவ்வாறான ஒரு சூழலை மையப்படுத்தி 1978 இருந்து 1994 வரை ஆளப்பட்டு வந்தாலும், அதன் பின்னர் குறிப்பாக 2001 2004 வரையான காலப்பகுதியில் பொதுஜன ஐக்கிய முன்னணியின் ஸ்ரீலங்கா சுதந்திர கட்சியைச் சேர்ந்த சந்திரிகா பண்டாரநாயக்கா குமாரதுங்க அம்மையார் ஜனாதிபதியாகவும், எமது ரணில் விக்ரமசிங்கே அவர்கள் தலைமையிலான ஐக்கிய தேசிய கட்சி பாராளுமன்ற பெரும்பான்மையுடன் காணப்பட்டதால், இருதரப்பும் ஓர் அமைச்சரவையை கட்டுப்படுத்தும் அதிகாரத்தினை ரணில் விக்ரமசிங்கே அவர்களிடம் அப்போதைய ஜனாதிபதி வழங்கியிருந்தாலும், 2000 காலத்தில் இலங்கையில் இனப்பிரச்சினை தீர்வு தொடர்பாக இரு தலைவர்களும் இணக்கப்பாட்டுடன் இயங்கினர். பின்னர் ஐக்கிய தேசிய கட்சி அப்போதைய ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்காவுக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணை ஒன்றினை சபாநாயகர் அனுர பண்டாரநாயக்கா அவர்களிடம் கையளித்திருந்தது. அதன்படி ஜனாதிபதி பதவி விலக வேண்டிய வரக்கூடிய ஒரு சூழ்நிலையை பயந்து அது தொடர்பான தகவல் ஜனாதிபதிக்கு தெரியப்பட்ட போது பாராளுமன்றம் உடனடியாக கலைக்கப்பட்டது. அதுபோன்று ஜனாதிபதியாக ஒரு கட்சியினை சேர்ந்தவராகவும் பாராளுமன்றத்தினை வேறு கட்சி பெரும்பான்மை கொண்ட நிலைமையிலே 2015 2018 வரை காணப்பட்டது. அதில் முக்கிய விடயம் என்னவென்றால், எங்களது தவிசாளர் அவர்களே, இது தேசிய அரசாங்கம், அதாவது இரு பெரும் கட்சிகளும் கூட்டாக சேர்ந்து ஆட்சி அமைத்த காலப்பகுதி என்ற காரணத்தினால், அந்த நேரத்தில் தான் 8 ஜனவரி 2015 ஜனாதிபதி வேட்பாளராக களமிறங்கிய ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் உடனடியாக அந்த தேர்தல் வெற்றி பெற்ற பொழுது பதவி பிரமாணம் செய்யும் நிகழ்வின் போதே புதிய பிரதமராக ரணில் விக்ரமசிங்கே அவர்களையும் நியமித்தார். அரசியலமைப்பின் 47 உறுப்புரையின் படி பிரதம மந்திரியை நீக்கும் அதிகாரம் ஜனாதிபதியிடம் அன்று காணப்பட்டது. அவ்வதிகாரம் எவ்வித மாற்றமும் இல்லாமல் தொடர்ந்தது. ஆயினும் புதிய தேசிய அரசாங்கம் நிறைவேற்று அதிகார முறைமையை இல்லாமலாக்கும் ஆணையை நிறைவேற்ற மக்களிடம் வாக்குகளை பெற்று அதனை குறைக்கும் நடவடிக்கையை மேற்கொண்டது. அதன்போதுதான் நிறைவேற்று அதிகாரம் ஜனாதிபதியின் அதிகாரம் 2வது தடவையாகவும் குறைக்கப்பட்டது. இந்த அடிப்படையிலே 2001 காலப்பகுதியில் சந்திரிகா பண்டாரநாயக்கா குமாரதுங்க ஜனாதிபதியாக இருந்தபோது அப்போதைய பாராளுமன்றத்தில் பெரும்பான்மை கொண்டிருந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்கம் 17 சீர்திருத்தத்தின் கீழ் சுயாதீன ஆணைக்குழுக்களை கொண்டு வந்திருந்தது நாங்கள் அறிந்த விஷயம். இந்த அரச சேவையில் அரசியலில் தலையீட்டை குறைக்க இந்த சீர்திருத்தங்கள் உதவியது. என்றாலும் 2005 காலப்பகுதியில் அந்நிலைமை மாறியது. பொதுவாக இரு பெரும் கட்சிகளும் தமது ஆட்சி காலங்களில் தமது கட்சிக்காரர்களுக்கு அல்லது விசுவாசிகளுக்கு பதவிகளை வேலை வாய்ப்புகளை வழங்கி வந்தனர் என்பது நாங்கள் நிதர்சனமாக கண்ட சில உண்மைகள். எனவே இலங்கையில் நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி ஐக்கிய அமெரிக்கா பிரான்ஸ் ஆகிய நாடுகளின் முறையில் உருவாக்கப்பட்டாலும் அந்நாட்டு ஜனாதிபதிகளை விட அதிக அதிகாரம் கொண்டவராக இலங்கை ஜனாதிபதி காணப்படுகின்றார். இலங்கையில் 17 சீர்திருத்தம் தொடக்கம், பின்னர் 19 சீர்திருத்தம் வரை உயர் அதிகாரிகளையும் நியமிக்கும் அதிகாரத்தில் ஜனாதிபதி பரந்த அதிகாரத்தினை கொண்டிருந்தார். ஐக்கிய அமெரிக்காவிலே அவர் 2 சபை, அதாவது செனட் சபையின் ஊடாகத்தான் அனுமதியை ஜனாதிபதி பெற வேண்டும். 17 சீர்திருத்தத்திலே அதற்கு மட்டுப்பாடு அரசியலமைப்பு பேரவை சுயாதீனமாக ஆணைக்குழுக்கள் ஊடாக கொண்டு வரப்பட்டது. மஹிந்த ராஜபக்ஷ ஜனாதிபதி ஆட்சி காலத்திலே அரசியலமைப்பு பேரவை பதினெட்டாம் சீர்திருத்த பாராளுமன்ற பேரவையாக பெயர் மாற்றப்பட்டு வெறும் பொம்மையாக எமது பாராளுமன்றம் காணப்பட்டது. உண்மையில் ஆட்சியில் இருந்த ஜனாதிபதிகள் எல்லோரும் தாம் பதவிக்கு வரும் முன்னர் நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறைமையை நீக்குவதாக கூறி வெற்றி பெறுவார்கள். பதவிக்கு வந்த பின்னர் அதிகார ஆசையை உருவாக்கிக் கொண்டு அதிகாரத்தை அதிகரித்துக் கொண்டு எதேச்சாதிகாரமாக செயற்பட்டு மக்கள் ஜனநாயகத்தினை சுதந்திரத்தினையும் குழி தோண்டி புதைக்கின்றனர் என்பதைத்தான் நாங்கள் இப்போது அனுபவித்துக் கொண்டிருக்கின்றோம். இதுவே மஹிந்த ராஜபக்ஷ அரசாங்க காலத்தில் கடந்த ஆட்சி காலத்தில் அதிகார துஷ்பிரயோகங்களை கண்டோம். கொலை மலிந்திருந்தது, ஆட்கடத்தல்கள், வெள்ளைவேன் கடத்தல்கள், காணாமல் போதல், ஊடகத்துறை தணிக்கை, கருத்து சுதந்திர முடக்கம், குடும்ப ஆட்சியும் நிதி மோசடியும் அராஜகமும் தலை தோங்கக்கூடிய காரணமாக பல அதிகார துஷ்பிரயோகங்கள் நடந்தன. இதனாலேயே ரெண்டு தடவைகளுக்கு மேல் ஜனாதிபதியாக பதவி வைக்க முடியாது என்ற அரசியலமைப்பு மட்டுப்பாட்டையும் அவர் இல்லாமலாக்கி சர்வாதிகார ஆட்சியை தொடர வேண்டும் என்ற அடிப்படையில் அதன் மூலமாக முனைந்திருந்தார். அரசியலமைப்பின் 19ஆம் சீர்திருத்தத்திற்கு முன் ஜனாதிபதி அதிகாரங்களையும் 19ஆம் சீர்திருத்தத்தின் பின்னரான மட்டுப்பாடுகளையும் நாம் அறிந்தால் தற்போதைய ஜனாதிபதி மைத்ரிபால சிறிசேன ரணில் விக்ரமசிங்கவை நீக்கியமை, மஹிந்த ராஜபக்ஷையை பிரதமராக நியமித்தமை, பாராளுமன்றத்தை கலைத்தமை என்பன அரசியலமைப்புக்கு அமைவானதா என அரசியலமைப்பு மீகர் சட்டமாக கருதப்படுவதோடு இதனை பொருட்கோடல் செய்யும் பிரத்யேக அதிகாரம் உயர்நீதிமன்றத்திடம் வழங்கப்பட்டுள்ளது. எனவேதான் உயர்நீதிமன்றத்திடம் புதிய பிரதமராக மஹிந்த ராஜபக்ஷ நியமிக்கப்பட்டமை சரியென ஒரு தரப்பு பிழையென மறுபரப்பும் வாதிட்டனர். அவை இரண்டும் உண்மையில் அரசியல் அமைப்பினை கொண்ட இல்லாமல் தாம் சார்ந்த கட்சி சார்பாகவும் தாம் யார் ஆட்சியில் இருப்பதை விரும்புகின்றோம் எனும் தனிப்பட்ட காரணங்களுக்காகவே கருத்தினை கூறினார்களே தவிர இலங்கை மக்கள் சட்டத்தினை அறிந்திருக்கின்றார்களா, எமது அரசியல் அமைப்பை உணர்ந்திருக்கின்றார்களா, ஜனநாயக விழுமியங்கள் மரபுகளின்படி சிந்தித்து செயற்படக்கூடிய மக்களாக இருக்கின்றார்களா என்பதையெல்லாம் நாங்கள் காணக்கூடியதாக இருந்தது. அவ்வாறான அரசியல் அறிவுடைய, அரசியலில் பங்கு பற்றும் பண்புடைய பிரஜைகளாக இருந்திருந்தால் கட்சி தாவலும் ஊழலும் அரசியல் அமைப்பு மீறலும் நடக்க வாய்ப்பே இல்லை என்றுதான் சொல்ல வேண்டும். இலங்கை மக்களுக்கும் மக்கள் பிரதிநிதிகளுக்கும் இடையிலான தேவையற்ற அதிகமான இடைவெளி இதற்கு இன்னும் ஒரு முக்கிய காரணமாக இருக்கின்றது. எனவேதான் அரசியல் அமைப்பு ஒன்றினை சாதாரணமாக பொருட்கோடல் செய்ய முடியாது. அது அரசியல் அமைப்பின் வகைபாகம், அரச கொள்கை, வழிகாட்டல் தத்துவங்கள், மொழி, வழக்காறுகள், மரபுகள், தனி மனித உரிமைகள், சமூக அரசியல் தன்மை போன்றவற்றின் மீது அவதானம் செலுத்தப்பட்டு ஓர் உயிரோட்டமான மீவியர் சட்டமாகவே பொருட்கோடல் செய்யப்பட வேண்டும். அரசியலமைப்பின் பொருட்கோடலின் போது சட்டமாதிபர் போல் அல்லது இலங்கை சட்டத்தரணிகள் சங்கத்தின் தலைவரின் கருத்தினை போல் தனிப்பட்ட அரசியல் கருத்து இலாபத்தினை மையமாக கொண்டு அரசியலமைப்பு ஒன்று செய்யப்படலாகாது. எனவேதான் 1978ஆம் ஆண்டு அரசியலமைப்பின் படி ஜனாதிபதியின் அதிகாரங்களை நோக்கும் போது அவர் இவ்வரசியல் அமைப்பு கொண்டு வருவதற்கு முன்னர் கொண்டு வருவதற்கு பின்னர் இவ்வரசியலமைப்பில் அல்லது ஏனைய சட்டங்களில் குறித்தொதுக்கப்பட்ட வழங்கப்பட்ட அதிகாரங்களையும் பின்வரும் ஏனைய அதிகாரங்களையும் கொண்டுள்ளார் என கூறுகின்றது. பாராளுமன்ற கூட்டத்தொடரின் ஆரம்பத்தில் அரசாங்க கொள்கை பிரகடன உரை நிகழ்த்துதல், சம்பிரதாயமான பாராளுமன்ற நிகழ்வுகளுக்கு தலைமை தாங்குதல், உயர்ஸ்தானிக ராஜதந்திரிகளை நியமித்தல், அங்கீகரித்தல் போன்ற அதிகாரங்களை ஜனாதிபதி கொண்டுள்ளார். மேலும் ஜனாதிபதி சட்டத்தரணிகளை நியமித்தல், பொது இலச்சினையின் கீழ் பிரதமர் அமைச்சரவை அந்தஸ்து இல்லாத அமைச்சர்கள், பிரதம நீதி அரசர், உயர்நீதிமன்ற மேன்முறையீட்டு நீதிமன்ற ஏனைய நீதி அரசர்களை நியமித்தல், யுத்தம் சமாதானத்தினை பிரகடனம் செய்தல், மற்றும் சர்வதேச சட்டத்தில் உள்ள வழக்காறு மரபுகள் மூலம் அவரை தேவைப்படுத்தும் அரசியல் அமைப்புக்கு ஏனைய சட்டத்திற்கு முரணில்லாத விடயங்களையும் அதிகாரங்களையும் கொண்டுள்ளார் என்ற அம்சங்களில் தான் இருக்கின்றது. இவர் மன்னிப்பு வழங்கும் அதிகாரத்தையும் இங்கு அவர்களுக்கு வழங்கியிருக்கப்பட்டுகிறது. இவ்வாறான பல விஷயங்களை அரசியலமைப்பின் கீழ் அல்லது வேறு சட்டங்களில் ஊடாக ஜனாதிபதிக்கு வழங்கப்பட்ட அதிகாரத்தினை பிரயோகித்தமை, செயற்படுத்தியமை, நிறைவேற்றியமை, கடமை தொடர்பில் அவர் பாராளுமன்றத்துக்கு பொறுப்பு கூட கடமைப்பட்டிருக்கின்றார். எனவேதான் இவ்வாறான ஒரு சூழ்நிலையிலே ஜனாதிபதி அரசின் தலைவராக இருந்தாலும் கூட அவர் எந்த அளவுக்கு பாராளுமன்றத்துக்கு பொறுப்பு கூட செல்லக்கூடியவராக இருக்கின்றார் என்பதையும் இங்கு உணர வேண்டும். எனவே இவ்வாறான ஒரு அம்சத்திலே பார்க்கின்ற நேரத்திலே 20வது சட்ட திருத்தத்தை நாங்கள் கொண்டு வரக்கூடிய ஒரு சூழ்நிலையில் இருக்கின்றோம். எந்த அளவுக்கு எல்லா சமூகங்களுக்கும் உரிய அடிப்படையிலே எமது நாட்டின் அதிபர், எமது நாட்டின் தலைவர் அத்தனை அதிகாரத்தையும் குவித்துக் கொண்டு அவர் நடக்கின்ற நேரத்திலே அதில் நீதி நியாயம் இல்லாத ஒரு சூழ்நிலையில் இன்று நாங்கள் ஒரு கேள்வியை குறியை இப்போது பார்க்கின்றோம். ஒரு ஐயத்தை ஏற்படுத்தியிருக்கின்றது. இந்த அடிப்படையில் தான் 20வது சட்ட திருத்தத்தை கொண்டு வர வேண்டும் என்று இவர் சொல்கின்றார்கள். எனவே இந்த அடிப்படையிலே இதை நாங்கள் நன்கு ஆராய்ந்து மக்கள் மத்தியிலும் இந்த பாராளுமன்ற உறுப்பினர்கள் எல்லா கட்சி தலைவர்களும் சேர்ந்து அபிப்பிராயங்களை பெற்று அதை நல்ல முறையில் ஆலோசித்து செய்ய வேண்டும் என்பதுதான் எனது கருத்து என்பதை கூறி இந்த சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெற்றுக்
கொள்கின்றேன்.
கரு நியோஜகார சபாபத்துமணி மா ஸ்துதிவாந்த வேணோபத்துமாட்ட விசேஷம் ஜனதா விமுக்தி பெருமுனே வைத்திய நலிந்த ஜெயதிஸ் மந்திரி துமா விசின் கினேனலாத விதாயக ஜனாதிபதி கிரமே அஹோசி கிரீம சம்பந்தவு சபாவ கல்தபிமே விவாதேதி மைத்தனி ஈந்தாம் பலாக நீதல அது அவசான கதாவுக்கு ரன்னட்டு மட்ட லபிம இக்கத்தகையும் பாக்யா கொண்டு சலக்கணும். இவ்வகையும் மம சதான் கரண்டோன கரு நியோஜ காரக சபாபத்துமணி ஒபுத்துமானம் வாடிய நிக்கம தனக்கு இப்ப மேவன கொட்ட மே விதாயக ஜனாதிபதி கிரமியத்தைக்கு அதிவெச்ச மே பார்லிமேந்து பிரஜாதந்திரவாதே கொச்சரது கிவோத் மமதேங் ஹத்தினி ஸ்தானி தமாய் மே பார்லிமேந்து மே அவுருது துணாமாரத்துல வாடிவேன் ரஜே ரட்ட ஸ்தாவர கரண்ட மே பார்லிமேந்து கிரமே இக்க மே விதாயக ஜனாதிபதி கிரமே புலுவன் கியன அத்துல லியே ரத்தன வகை கௌரவனிய சாமிநாசன் மம கியனோ அடுகானே மகை புட்டுவத் ஸ்தாவரவ மே அவுருது துணாமாரத்துல தியாகண்ட புலுவங்கமாக லபுனின எனிசா அப்பட கதா கரண்ட போஹோ தேவால் திபெனோ விசேஷம் சந்தான் கரண்ட ஓன கரு நியோஜகாரக சபாபத்துமணி விதாயக ஜனாதிபதி கிரமே எக்ஸத் ஜாதிக பக்ஷே விசேஷம் கரு ஜே ஆர் ஜெயவர்தன மெத்துமா மகிதனோ மிக சகஸ்கல்ல இது பாசே மேராட்டே அதிவுனா விசால விரோதையா மட மதக்காய் அத்துரலியே ரத்தனஹாமுதுரு அத மொனா காரியட மேக விக்கிரகராத் உன்வஹன்சேகே மைதன சாசனே இதாமத் கீர்த்திதர அத அப்பவத்வி வதால சோபித்த நாயக ஹாமுதுரோ பிட்டகொட்டுவ போதியலாங்க இந்தாங் வே விவஸ்தாவ பிலிபந்தவ தாத்துங்கன சன்சோதனையட சத்தியாகிரகல்ல மாராந்திக உபவாசிகட்டே அண்ணாவா இதையும் பசி மேராட்டே அதிவெச்ச கலபல சியல்ல அப்பிதானோ இவ்வளாவை ஜனதா விக்து பெருமுன மைதனோ பலாத்சவா கிரமியட விருத்தோ கட்டியுதுக்கரா இவ்வளாவே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே பலாத்சபாவட தரங்கரினே இவ்வளாவை கம்யூனிஸ்ட் பக்ஷே சமசமாஜ பக்ஷாத் கீபியாக் பிதராய் எக்ஸாத் ஜாதிக பக்ஷேதா தரங்கரா நமுத் அது தைவோபகத்தவ அது இத்தாமத் பெஹதிலிவ மேக நிர்மாணே கருப்ப எக்ஸாத் ஜாதிக பக்ஷ விருத்து அப்பி திதாஸ் பஹலவே ஜனவாரி அட்டவேந்தாய் பசே பேரட்டை அத்திகரப்பு ஜஹாபாலினி தினசியே வெடசடஹான துணிங் இத பசுவத் அப்பி அத்துரு சம்மத் மைதன அத்துரு விவஸ்தாவக் சம்மத கரன் அவச்ச கெட்டும்பத் அப்பி இதிரிபாத் கரா ஏகதி முகத்தூனே மம கியனோ மே இதிரி ஜனாதிபத்திரே வென்ன புலுவாங் இதிரி பார்லிமேந்து மெத்திவர்னே வென்ன புலுவாங் ஹவ தாவத் மேரட்டே ஜனாதிபத்திவரே தந்தா இதிரிபத்தின் அபேட்சகே ஆண்டுவக் பலையட கண்ணகொட்ட பட்டபால் பொருவாக் பிதியட்ட ஹெமதாம ஜனதாவுக்கு எஸ் சொல்ட்ட வெளிகால ජනතාවට කොකා පෙන්නලා අපි ඊළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවායි කියලාපු බොරුව නැත්තම් මායාව නැත්තම් වංචාව තවදුරටත් කරන්න ඉඩ දෙන්න ඕනේ නැහැ නියෝජ්‍ය කාරක සභාපතිතුමෝ. එහෙමනම් මේ සියලු දෙනා එකතු වෙලා මේ පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳව මං හිතනවා වාද විවාද කළා තවදුරටත් අවශ්‍ය නම් මේ පිළිබඳ කතිකාවතක් සකස් කළ මුළු රටේ ජනතාවට ලාල් විජේනායක කමිටුවේ අඩුපාඩුකම් තිබුණා නම් ඒ පිළිබඳව සකස් කළා මුළු මහත් රටේ ජනතාව එක්තරා මතවාදයකට එන්න ඕන ද්‍රවිඩ ජනතාව හැටියට ඔබටත් ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මුස්ලිම් ජනතාවටත් මේ රටේ සුළු ජන කොටස් වලට විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණටත් මේ රටේ බෞද්ධ සිංහල ඒ වගේම ක්‍රිස්තියානි ඉස්ලාම් කියන සියලු ආගම් කටයුතු වල අදහන ඒ පිළිබඳ ප්‍රතිපත්ති ගරුක ජනතාවටත් මේකෙන් අවස්ථාව සලසා දෙන්න ඕන. නමුත් ඒ අවස්ථාව ගිලීලා යන්න දෙන්න නරකයි. හැමදාම මේ වගේ අවස්ථාවක තමයි මේක ගැන කතා කරන්නේ. මේ ගැන කතා කරන හොඳම අවස්ථාව අද එළඹිලා තියෙනවා. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා 2015 ජනවාරි 8 වෙනිදා පොදු අපේක්ෂකයා හැටියට ජනාධිපති ධුරයට පත්වෙච්ච මේ සියල්ල අත්හැරීම පිළිබඳ මට හොඳට හුරු පුරුද්දක් තියෙනවා කියලා රජයේ රැකියාව ඉදලා සියල්ල අත්හැරියයි කියලා වහසිවත් දොඩපු ජනාධිපතිවරයාත් මේක මං හිතනවා නැවත වරක් ඉල්ලලා මේ අවස්ථාව වෙනස් කරන්නට කටයුතු කිරීම මං හිතනවා ඉතාමත් දයෝපගතවයි. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි දන්නවා මේ රටේ 1977 ඉඳලා බොහෝ දෙනෙක් කිව්වා මේ යුද්ධය අවසන් කරන්නට පුළුවන්කමක් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය කියලා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. යුද්ධය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් උනේ සමහරට විධායක ජනාධිපති ක්‍රමය. මේ රටේ නොසන්සුන් තත්ත්වයක් මම හිතන්නේ අපේ රජයේ කාලේ වුණත් ඇති වෙලා කළු ජූලියක් නිර්මාණය වෙලා ඒ තුලින් උතුර දකුණ යම් කිසි ගිනි අවුලෙච්ච තත්ත්වයක් ඇති වෙලා උතුරේ ඇති වෙච්ච ත්‍රස්තවාද ක්‍රියාකාරකම් මර්ධනය කරන්නට නොහැකියාව ආණ්ඩුවට ලැබුණේ ඒ කාලය තුල දකුණේ ත්‍රස්තවාදී 88 89 ඇති වුණා. ඒ නිසා තමයි ඇති උනේ. මම අහන 1971 ඒ කරල්ලේ සමගි පෙරමුණ ආණ්ඩුව තියෙද්දි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තුලින් ඒක නැති කරන්න පුළුවන් කමක් මේ රටේ හැදුවා. අපි තමහට ඇමරිකාව ගැන කතා කරයි නොයෙක් රටවල් වල ආර්ථික ශක්තිය ගැන කතා කරනවා. නමුත් ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න ඕනතරම් රටවල් තිබෙනවා ලෝකේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක විශේෂයෙන් මේ ක්‍රමයත් එක්ක ඉස්සරහට ගිහිපු රටවල්. අපි සඳහන් කරන්නට ඕන අපි සඳහන් කිරීමේදී ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති 1978 ව්‍යවස්ථාවට එරෙහිව දේශපාලන පක්ෂ ඒ වගේම සිවිල් සංවිධාන ඒ වගේම විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන විට ඒ ව්‍යවස්ථාවට මම හිතනවා ප්‍රකාශය පත් කරනු ලැබීමත් සමග මට මතකයි ආචාර්ය එන්.එම්. පෙරේන මහත්මා සිය ක්‍රිටිකල් ඇනලිසිස් ඔෆ් ද නිව් කන්ස්ටිටියුෂන් ඔෆ් ද ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියන පුංචි කෘතියෙන් හඳුන්වලා දුන්නේ එක් පුද්ගලයෙක් වට අධික බලතල සංකේතනය කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මූලික මිනිස් අයිතිවාසිකම් වලට බරපතල තර්ජනයක් වෙන බවයි. ඒ වගේම ඔහුගේ විශ්ලේෂණය අනුව මේ හේතු කොටගෙන යහපාලනය සහ නීති ආධිපත්‍ය විඳ වැටෙන අතර ඒකාධිපතිත්වයට ඉඩ සැලසෙනවා ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි ඒකෙන් පැහැදිලිව පේනවා ඉකුත් වසර 30 මම හිතනවා ගත්තොත් 40කට වැඩි කාලයක් තුළ මේ ක්‍රමය තුළින් ඇතිවෙච්ච බරපතල හානිය විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි ඉතාමත් පැහැදිලිව තීන්දුව කරන්න ඕන දකුණු ආසියාවේ රටවල් ගත්තත් ඒ වගේම අපි දන්න රටවල් දිහා බැලුවම 1977 න් පස්සේ නැත්තම් විධායක ජනාධිපති ක්‍රමය තුළින් මං හිතනවා යම් පාලනයක් කිරීමට අවශ්‍ය යම් යම් කටයුතු වලදී යුදමය අවසන් කිරීමට හැකුණේ විධායක ජනාධිපති ක්‍රමය ගැන කියන අයට අපි කියනවා ඒකට වඩා ප්‍රධාන දෙයක් වුණා මොකද්ද ලෝකේ ඇමරිකාව ත්‍රස්තවාදයට පහර දීම පෙන්ටගනේට ගහලා එදා මං හිතනවා ඒ ත්‍රස්තවාදය මර්ධනය කරන් ලෝකෙම රටවල් එකට එකතු වෙච්ච වෙලාවක තමයි ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් ලෝකේ ත්‍රස්තවාදය තුරන් කරන්නට කටයුතු කරේ ඒකේ වාසියක් හැටියට තමයි මේ ත්‍රස්තවාදය අපට මේ නැති කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ විතරක් නෙමෙයි අපි සඳහන් කරන්න ඕන බොහෝ රටවල් වල අපි විශේෂයෙන්ම සවුදි අරාබිය සිරියාව ඊජිප්තුව ඉරාකය මෙක්සිකෝ වගේ රටවල් ඒ වගේ රටවල් වල උදාහරණයක් ඇටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් දියුණු වෙච්ච රටවල් හැටියට අපි සලකන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාව වගේ රටවල්. ඒ විතරක් නෙමෙයි ගරු මුලාසනේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි බලන්නට ඕන මේකෙන් ඇතිවෙච්ච යම් යම් දේවල්. විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක අපි දන්නවා ඒ තනතුරට පත් වෙන පුද්ගලයා විසින් බලය තුලින් බලය මම හිතන්නේ තුලින් හිතුවක්කාර විදිහේ පරිපාලන කටයුතු වෙන්න සිද්ධ. අපිට හොඳම උදාහරණේ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා, මම එකඟ වෙන්නේ නැහැ අපේ අතුලරියේ රතන සාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරා, උන්වහන්සේ කියනවා මේ ව්‍යවස්ථාව වියවුලක් උනේ යම් යම් හේතු, නමුත් ව්‍යවස්ථාව වියවුලක් බවට පත් උනේ එකයි. අපි ඉතාමත් හොඳින් ඔක්තෝබර් 26 වෙනිදාට ඉස්සෙල්ලා නියෝජ්‍ය කාර්ක සභාපති ඔබතුමන් අපි ඉතාමත් පැහැදිලි යම් කිසි ක්‍රමයක් තුන. අපි ආණ්ඩුවේ වැරදි තිබුණා, අඩුපාඩුකම් තිබුණා, උද්ඝෝෂණ තිබුණා, විරෝධතා තිබුණා. හැබැයි ආණ්ඩුව ගියා. කවදාවත් ආණ්ඩුවේ රජයේ සේවකයට වැටුක් නොගෙවන්න හේතුවක් උනේ නැහැ. 45 ලක්ෂයක් දරුවන් රැකපලා ගන්න පුළුවන්කමක් ලැබුණා. මෙරටේ සංවර්ධන ව්‍යාපාර ගම්පෙරළිය වගේ ඔබේ ප්‍රදේශයට පවා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි සංවර්ධන වැඩ කටයුතු ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබුණා. මෙරටේ නීතිය සාධාරණත්වයට ක්‍රියාත්මක වුණා. අධිකරණ ඉතාමත්ම හොඳ යහපාලනයෙන් ක්‍රියාත්මක වුණා. නීති ආධිපත්‍ය සුරක්ෂිත වුණා. නමුත් මේ ඔක්තෝබර් 26 වෙනිදා ඇති වෙලා මේ දින 51 තමයි සම්පූර්ණයෙන්ම රට අරාජිකා වුණේ. එවනම් ඒකට වක් කියන්න ඕන කවුද? මෙරටේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද, අගමැති ඇතුළු කැබිනට් එකද? ඉතිහාසයේ පළවෙනි වතාවට මේකෙන් අගමැතිවරු දෙන්නෙක්පත් වුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට අද වෙනකොට නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි ඔබේ නායක අපි දන්නවා සම්බන්ධන් මැතිතුමත්, ඒ වගේම තවත් විපක්ෂ නායකවරයෙක් අද බිහි වෙලා තිනවා. විපක්ෂ සංවිධායකරු දෙදෙනෙක් බිහි වෙලා තිනවා. එහෙනම් මේ තත්ත්වයට වග කියන්න ඕන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් විධායක ජනාධිපති ක්‍රමයේ තිබිච්ච අසිෂ්ට එක්කම අපි විතින් පිළිගත නොකත යුතු පිළිකලින් එලා දැකිය යුතු යම් දේවල්ද කියලා. උන්වහන්සේ මෙතන ඉන්නවා අපේ ගෞ මේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කර එක අවස්ථාවකද අපි දැක්කා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, ඒ අවස්ථාවේදී සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට. මට මතකයි දින 100 ඒ මාර්ග සිතියම තුල අපිට දකින්නට ලැබුණු කාරණා දින 100 තුල. ඒකෙදී පැහැදිලිවම ප්‍රකාශ කරා මොකද්ද ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එතුමාගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දින 100 වැඩසටහනේ සඳහන් වුණේ. ඒක සඳහන් වෙනවා මාර්ග සිතියමේ සඳහන් වෙනවා දිනවකවානු ඇතුව අත්නෝමතික විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට අත්නෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය සරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ආරම්භන වගයි. ඉතින් අතන මෙතන කොහේ ළඟ හිටියත් කඩපිල් ළඟ කිව්වත් රටේ නායකයෙක් ප්‍රකාශ කරන්න ඕන ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. ඒ නිසා එතුමා පැහැදිලිව ලිඛිත ලියවිල්ලක සඳහන් වුණා අපේ හාමුදුරුවනේ. අපි ගිහිල්ලා වේදිකාවේ ඔබ වහන්සේ විතරක් නෙමෙයි, අපි ගිහිල්ලා වේදිකාව තුල එක්සත් ජාතික පක්ෂය හැටියට රනිල් අගමැති මෛත්‍රී ජනපති කියලා කිව්වා. හැබැයි ඒකත් එක්ක දිනවකවානු තුබ්බා 9 වෙනිදා 10 වෙනකොට අගමැති වෙනවා. ඒ වගේම ඉන්පස්සේ අපි කියනවා එතනින් එහාට 11 වෙනකොට මේ වගේ දිනවකවානු ලැයිස්තුවක් දින 100. අගමැති ඉත ජනාධිපතිතුමා කිව්වා දින 100 ගැන මම දන්නේ නැහැ කියලා. මට පුදුමයි මේ රටේ හැමතැනම ගිහිල්ලා මේ කොලේ පෙන්නලා ගෙවල් වලට ගෙනහිල්ලා වේදිකාවේ පිළියම් දුන්නා.
ඔන්රබල් ස්වාමීන් වහන්සේ
වර්තමානි මගේ නමත් කියලා එතුමා කියපුවහන්ද මට පොඩි තප්පර කිහිපයක් දෙන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ඔබතුමා එළියපු කොලේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක නැහැ. ජාතික හෙළවුරුමයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඔබතුමා ඔක දිගට කියවන්න, එහෙම එකක් ඕකේ නැහැ. එතුමා කියලා තියෙන්නේ විධායක ජනාධිපති දුරේ තියෙන ඒකාධිපති ලක්ෂණ ඉවත් කරනවායි කියලා. ඒ වගේම එතුමා කියලා තියෙනවා ඉතා පැහැදිලිව ජනමත විචාරණයකට තුරුදෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න නැහැ කියලා. ඒ වගේම ඉන්දුලංකා ගිවිසුම ගෙනාපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දුන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරතකට අස්ථාවර වෙනවායි කියලා. ඒ නඩු තීන්දුව ඔබතුමා කරුණාකරලා කියවන්න. අද විධායක ජනාධිපති ක්‍රමයේ පළාත් සභාව යටතේ මේ ඡන්ද ක්‍රමයේ යටතේ අහෝසි කරොත් මේ රට සම්පූර්ණයෙන් අස්ථාවරන. ඒ නිසා තමයි අපි සහය දුන්නේ පිවිතුරු ඉතත් ජාතික සභාව හැටියට. ඒකේ ලියවිල්ලේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අකුරක් නැර ලිව්වේ මමයි. සියලු දෙනාගේම අදහස අනුව. ඒ නිසා ඔය ලියවිල්ල දැහැ කිසිම ඔතන තියෙන ජනමත විචාරණේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න නම් ජනමත විචාරණයක් ඕන. එතුමා කියලා තියෙනවා ජනාධිපති මේ විධායක මේ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න නැහැ කියලා කියලා තිනවා. අද මම ගරු සභාපතිතුමනි මේ කාරණා තුන දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂා තුනින්ම අද හෑන්ඩ්සාට් ගත කරන්න කියලා ඉල්ල හිටියා.
හැබැයි ඔබ වහන්සේ මම හිතනවා ජාතික හෙළවුරුමයත් එක්ක වෙන්නේ නැති. හැබැයි එක්සත් ජාතික පක්ෂය නෑ. ඔබ වහන්සේගේ කතාව හරි වෙන්න පුළුවන්. ජාතික හෙළවුරුමයත් එක්ක එහෙ ගිවිසුමක් අත්සන් කරන්න ඇති. ගිවිසුම් කීපයක් අත්සන් කර ඔබ වහන්සේ දන්නවා. තව හොර ගිවිසුමකුත් ආව මේකෙදි. 37 නායක මහත්තයා ගෙනැල්ලා හොර ගිවිසුමකුත් තිබුවා ඔබ වහන්සේ දන්නවා. ඒ නිසා ගිවිසුම් තියෙන්නේ නැති. හැබැයි මගේ ප්‍රශ්නේ මේකයි. රටේ ජනතාවගේ මතය සම්පූර්ණයෙන්ම ගිවිසුම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා කියලා. එතුමා කිව්වා මම අවසාන වතාවට ඒකෝ මේ ජනාධිපති පුටුවේ. එහෙම කිව්වේ නැද්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා මේ අවසාන වතාවට ඒකෝ මේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්න. මින් ඉදිරියට මම වාඩි වෙන්නේ නැහැ කිව්වා.
එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියලා තියෙනවා ජනමත විචාරණයකට තුඩු දෙන අවස්ථා සඳ නොකරන බව. සම්පූර්ණ විධායක ජනාධිපතිතුමා අවශ්‍ය කරන්නේ නැහැ කියලා ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 6 වෙනි පිටුවේ බොහොම පැහැදිලිව කියනවා. මම දැහැන්නත්
කරා ඔය ප්‍රකාශවල ඔක්කොම තියෙනවා ගරු අපේ නායක ස්වාමින්වන්. හැබැයි එතුමා කියපුවෝ දේව නෙවෙයිනේ. එතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා 19 වෙනි සංශෝධනය ගෙනල්ලිවල ඒකෙදී සම්මත වෙනකොට එතුමා මෙතන ඉඳන් ඔබ වහන්සේ දන්නවා මෙතන ඉඳන් කතා කරලා කිව්වා මටවත් දැන් මේ පාර්ලිමේන්තුව අවුරුදු 4යි මාස 6කින් මේක විසුරුවා හරින්න බැරිය කියලා. නොකරද? මොන ප්‍රතිපත්තිය තිබුණා නොකරද? එතකොට බලන්න පැහැදිලිව පේනවා එතුමා කියන කතාව සහ එතුමාගේ ක්‍රියාව කොයි ආකාරයට මේ රටේ අර්බුදයකට පුහුණ දීලා තියෙනවද කියන එක. ඒක නිසා ඔබතුමා දැන් ඔබ වහන්සේ දැන් ඒකේ සුද්ධ පවිත්‍ර කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ වහන්සේ ගිහිල්ලා විපක්ෂයෙන් ඉඳන් කතා කරන්න. හැබැයි මේ ආණ්ඩු පක්ෂේ ඉන්න මිනිස්සුන්ට ආයි අර මර පුනක්කු කන ගවයන් විදියට ඒ හරක් අපි ලියලා ඉන්නේ දැන්. ඒක නිසා අපි ලෑස්ති නැහැ. මම කියනවා පැහැදිලිව ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මින් ඉදිරියට මේ පාර්ලිමේන්තුවේ මේ කාලෙම පක්ෂ මාරු කරන ක්‍රමය, මේ පැත්තේ ඉඳලා එහා පැත්තට ක්‍රොස් කළ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන. මේ රටේ මුදල් වලට විකිණෙන, මේ රටේ කෝටි ගණන් වලට මුදල් විකිණෙන, වරප්‍රසාද වලට, වරදාන වලට, ඇමතිකම් වලට, කැබිනට් ඇමතිකම් වලට, නියෝජ්‍ය ඇමතිකම් වලට පක්ෂ මාරු කළා. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෝ බාල්දු කළා. ලැජ්ජ ඇතු අර මුස්ලිම් මන්ත්‍රීතුමා එතුමාට තේරෙන භාෂාවෙන් කිව්වා අපට ලැජ්ජාද යන්න. මම දන්නේ ඔබ වහන්සේටත් යන්න ලැජ්ජ වෙන්න ඕන. මේ පාර්ලිමේ ක්‍රමය නැති වෙන්න ඕන. ඔබ වහන්සේ ඉල්ලුවේ මොකින්ද ඡන්දේ? ඔබ වහන්සේ අලියාගෙන් එක්සත් පෙරමුණෙන් ඉල්ලුවේ. නමුත් අද ගිහිල්ලා ලැජ්ජ නැතුව අනිත් පැත්තේ වාඩි වෙනවා. මොකද්ද තියෙන සදාචාරය? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම ඉගෙනගෙන තියෙනවා. මම දහම් පාසල් ගිහිල්ලා තියෙනවා. ඔබ වහන්සේ ධර්ම ප්‍රකාශක වෙන්න පුළුවන්. අනුශාසනා කරන්න පුළුවන්. මගේ වෙලාව තවත් දෙන්න බෑ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. වාදයක් නම් ඒක වෙලා සරින්
පොයින්ට් ඔෆ් ඕඩර් මේ ගොල්ලෝ කියන විදිහට මේ UMP ජයග්‍රහණය කළේ නෑ. පිවිතුරු හෙටක් ජාතික සභාව හැටියට අපි විශාල තීන්දුවක්
ඒක දන්නව රටේම
අහංකව
දන්නව රටේම
ඔබතුමාගේ කියපු එකටනේ මම කියන්නේ
නෑ නෑ ඔබ වහන්සේට මටත් තියෙනවා බුද්ධාගම මගේ තියෙන්නේ උපැන්න සාතිකේ බුද්ධාගම
ගරු
සභාවගම තියෙන කෙනෙක් හැටියට මට අයිතියක් තියෙන බුදුහාමරෝ කියලා තියෙනවද ඔබ වහන්සේ ගරු සාසන
මාගේ
පාර්ලිමේන්තුවට එන්නත් බෑ ඔබ වහන්සේලට පාර්ලිමේන්තුවට මට ලැජ්ජයි එක්සත් ජාතික පක්ෂයේ හාමුදුරු කෙනෙක් ගැනීම ගැන මට ලැජ්ජයි
මගේ
එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ හාමුදුරු කෙනෙක් මේ ඡන්දෙ ඉල්ලන දාපේ ගැන මම ලැජ්ජයි පෙරමුණක් හැටියට උනත්
මේ රටේ අනාගත වෙනින් ආණ්ඩුව හරි දේ කරන සහය
දෙන්න ඔබ වහන්සේ තමයි කෘෂිකර්ම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කෑවා තේ කර්මාන්තය විනාශ කරා රොබසයිට් ජනල් ඉවල තේ කර්මාන්තය විනාශ කරා
කිරීම සඳහා
ඒ නිසා මගේ කතාව මට බාධා කරන්න
ඒ වගේම නියෝජ්‍ය කාරක සභාව හානි කර විවස්ථා සංසද
අවස්ථාව
දුන්නා ඒ ආණ්ඩුව තුල ඉඳගෙනත් ඒ විදිහට මම විරුද්ධන වගේම ආණ්ඩුවේ හරිදේට සහාය දෙමින් ආණ්ඩුවට විරුද්ධයට මම විරුද්ධත්වයේ පළ කරනවා. අයවැය හොඳ නම් අයවැයට සහාය දෙනවා. අයවැරදි නම් විරුද්ධ වෙනවා. ඒ හන්දම මේ පක්ෂපාත මාරු කරන ඒ ප්‍රතිපත්තිය නෙමෙයි රට වෙනුවෙන් අපි ආවේ. එක්සත් ජාතික පක්ෂයට වැලේ වැල් නැතු විනිද්දි මෛත්‍රීපාල සිරිසේන මෙතුමන්ට යන්තම් දිනා ගන්න පුළුවන් උනේ. ඒක මතක තියාගත්තොත් හොඳයි.
ඒ නිසා මම කනගාටු වෙනවා. චීවරධාරී ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට බුදුදහම ගැන අපි ඉගෙනගෙන තියෙන ඊට වඩා දේවල් මමත් දහම් පාසලේ ධර්මාචාර්ය විභාගයේ සමත් වෙච්ච කෙනෙක්. මට බුදුදහම පිළිබඳ ත්‍රිපිටකය ගැවෙන බල ඔක්කොම අභිධර්මයේ පිළිපද දන්න කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඕවගේ නම් දේවල් පැත්ත මාරු කළා බොරුව. මොකද බොරුව රටේ ජනතාවට පෙන්වන්න උත්සාහ කරන. ඒ නිසා මම ස්වාමීන් වහන්සේගෙන් කාරුණික ගෞරවයෙන් নমස්කාර පූර්වක දෙපා වැඳ ඉල්ලනවා මේ වගේ වැඩ කරන්න ලෑස්ති වෙනවා. මේ රට අස්ථාවර වෙච්ච වෙලාවක මේ හොරපාරෙන් අගමැතිවරයෙක් පත් කළා. හොරපාරෙන් ඇමති මණ්ඩලය පත් කළා. ඒක අධිකරණය පැහැදිලිවම කියද්දි මේ විසුරුවා හරීම වැරදි කියලා. ඒ කෝවරන්ටෝ ආඥාව තුලින් පැහැදිලිවම කියලා තියෙනවා මේ පත් කිරීම වැරදි කියලා. එතකොට මුළු අධිකරණයේ නීතිය කියන්නේ බුදුරජාණන් වහන්සේත් ගරු කරන තැනක්. අපි දන්නවා ඒ නිසා එවැනි දේවල් වලට එවැනි තත්ත්වයන් තුල අපි දන්නවා ඔබ වහන්සේ මම කියන්නේ නැහැ නිවැරදි නම් ඔබ වහන්සේට ජනතාව පුළුවන් නම් ඡන්දි ඉල්ලන්න ඔබ වහන්සේට ගම්පහ දිස්ත්‍රික්කේ ඡන්දේ දායකයෝ කොහොමද සලකයිද කියලා මම දන්නේ නැහැ ඉල්ලන්න ඉල්ලලා ජනමතය බලන්න ඉල්ලලා ඔයිවිගේ තත් මත්
පක්ෂ මාරු කල්ලා ප්‍රතිපත්ති වෙනස් කල්ලා එක කාලෙක එක ප්‍රතිපත්තියක් තමන්ට වර ප්‍රසාද ලැබෙනකොට තව ප්‍රතිපත්තියක් වර ප්‍රසාද අඩු වෙනකොට තව ප්‍රතිපත්තියක් මොකද්ද මේක එහෙම
මන්ත්‍රීතුමා කාලය
තමයි අපි පැහැදිලිව කියන්නේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි රට ස්ථාවර වෙන්න නම් පක්ෂ මාරු කොල්ල යහ පැත්තට මාරු වෙනක රවටින්න ඕන අපි පසුබිම මන්ත්‍රීවරුන් හැටියට අපි වර ප්‍රසාද වලට ගිහිල්ලා නැහැ අපි වර ප්‍රසාද එකක්වත් තරන්නේ නැහැ ඔය ජනාධිපතිවරයාගෙන් අපි තෙල් බිඳක් වාහන කට්ටක් කරන්නේ පැහැදිලිව අපි කියනවා මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ එහෙමයි ඒ නිසා අපිට බයක් සැකක් නැහැ අපි ඊටමත් පැහැදිලිව අපි ප්‍රතිපත්ති ගරුකයි අපිට මං හිතනවා බුදු දහම තුල බුදු දහමේ තියෙන මගේ ආගම බුද්ධාගම ඒ බුදු දහමේ මගේ උප්පැන්න සාතිකේ ලියලා තිච්ච ආගමට මම ගරු කරනවා ඒ නිසා මම කියනවා ආගම කිලුට කරන්න එපා සෝවිතාමඳුරු අද මං හිතන කොහේ හරි බලාගෙන හිටියානම් ඔබ වහන්සේලාට සාප කරනවා මොකද සෝවිතාමඳුරු කිව්වේ නැහැ ওই කතා සෝවිතාමඳුරු විවස්ථාව ගේනකොට ඒ බෝධිය ළඟ ඉඳලිවලා සත්‍යග්‍රහ කළා උන්වහන්සේ කිව්ව මගේ සිරුරට ගිනි තියා ගන්නවා කියලා ඔබ වහන්සේලා කොහෙද එතකොට හිටියේ එහෙම කළා මේ
කතාව
හොඳ අපේක්ෂකෙක් ගෙනල්ලා ජනාධිපති දුරේ අවශ්‍ය කළා මේ රටේ අස්ථාවර වෙච්ච රටක් මේ යුද්ධයෙන් පීඩාවට විඳිච්ච රටක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමී තට්ටු මාරු ක්‍රමයට යන්න පුළුවන් රටක් නිර්මාණය කරනකොට ඔබ වහන්සේලා කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලන ඔබ වහන්සේට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මම නැවත වරක් කියනවා. අවීඑයි ලෙනින් ලියලා තිනවා අපි දන්නවා ස්ටේට්ස් ඇන්ඩ් ලිබරේෂන් කියන පොතේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා තමන්ට යම් යුද්ධය සහ විප්ලවයේ පොතේ සඳහන් කරනවා තමන්ට වැරදීන් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වැරදීම දේවගත්ත වැරදීම සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. හැබැයි අපි ඒකට සමාව දීලා ඒ කටයුතු කිරීම දේවගතියක් කියලා කතන්දරයක් තියෙන නිසා අපි ඔබ වහන්සේට සමාව දෙන අපි ආරාධනා කරන කරුණා කළා මේ විවාසිතායක විවස්ථා විරෝධී ගමනක් යන්නට ඉන්න ඒකාධිපති ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන ඔබ වහන්සේගේ සහයෝගය දෙන්න විවස්ථාව සම්මත කරන වෙලාවට ඒකට සංශෝධනත් එක්ක ඔබ වහන්සේ අධ දෙක මුස්සලා ඒ Taman අතින් වෙච්ච පාඩුව පව් ගෙවා ගන්න පිනක් දහමක් කරගන්න එන්න රජයට එන්න ආණ්ඩුවට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ කතාව මගේ යම් කිසි වරද්දක් සිදු වුණා නැවත වරක් නමස්කාර පූරක සමුනා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ආයද සිටිනවා සමාව බොහොම ස්තුතියි ඔබතුමාට
honorable ස්වාමීන් වහන්සේ
අලු සභාපතිතුමනි විධායක ජනාධිපති ධුරේ අහෝසි කරනවා නම් මේ මැතිවරණ මගේ කතාවේ පැහැදිලිව මම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය මේ මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම ද්‍රෝහි ක්‍රියාවක්ල එක ජනාධිපතිවරයාගෙන් තෙල් වර ප්‍රසාද අරගෙන මම අරන් නැහැ ඕන තැනක ගිහිල්ලා හොයන්න පුළුවන් මම ජනාධිපතිවරයාගෙන් ඉන්ධන මිල් අරවා මේ වරගෙන තියෙන කිසි දෙයක් අරගෙන නෙවෙයි මගේ හද සාක්ෂියට එකම මම දේශපාලන තීන්දුව අරන් තියෙනවා ඒ නිසා අදත් එක්සත් ජාතික පක්ෂයේ මම ද්‍රෝහිකම් කරන්න ගියේ නැහැ මම කළේ බාරකාර ආණ්ඩුවක් සඳහා වැඩපිළිවෙලක් හදලා ඉදිරිපත් කරන එක. ඒකත් මවාදක තුප්පත් කරලා තියෙනවා. ඒක බාර දීලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලනේ දන්නේ නැතුව කතන්දර කියන්නේ නැතුව විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සම්බන්ධයෙන් මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කී ප්‍රතිපත්ති ප්‍රකාශනය මුළු ජාතියම වගකීමෙන් කියවන හැටියට මම ඉතාම ආදරෙන් මුළු මහත් සමස්ත ජනතාවගේ මං ඉල්ලා හිටිනවා.
වර්සොපොයින්ට් වෝඩ
1991 ප්‍රාදේශ සභාවෙන් දේශපාලනයට ඇවිල්ලා ප්‍රාදේශ සභාවේ අවුරුදු දෙපාරක් සභාපති වෙලා අවුරුදු 16ක් පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය ඔක්කොම විප්ලවවල හිටපු මිනිහේ
නිසා
මට දේශපාලනේ ඔබ වහන්සේට වඩා දේශපාලනයෙන් පරිණතයි මම
නෝ පොයින්ට් ඔබට ඕඩර් ප්ලීස් හවුස් අජන්ට් till 10:30 AM on 21st December 2018